අතිත් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් සතර සතිපට්ඨානෙහි කායානුපස්සනා මුල් කරගෙන ඒ පිළිබඳව උතුම් භාවනාවක් වන ආනාපානසති භාවනාව මුල් කර ඒ දේශනාව සිද්ධ කිරීමටයි. අද බොහෝ කොටම භාවනා පිළිබඳව බෞද්ධින්ගේ විශාල ප්‍රබෝධයක් පවතිනවා. මේදී ඉතාම හොඳින් තේරුම් අරගන්න ඕනෑ භාවනාවක් කරන්ට ඉස්සෙල්ලා ඒ පිළිබඳව මනා දැනුමක් පළමු ඇති කරගෙන ඉන්න ඕනේ. ඇයි එහෙම කියන්නේ? භාවනාව මූලික වශයෙන්ම හිත සම්බන්ධව හිත මූලිකව කරන කටයුත්තක්. ගතට යම් ආකාරයකින් දෙලක් රෝගයක් ඇති වුණා නම් ආපදාවක් ඇති වුණා නම් පිටින් බේත් කරන්න පුළුවන්. වෛද්‍යවරුත් ඉන්නවා. නමුත් ඉතර රෝගයක් ආබාධයක් ඇති වුණා නම් එහෙම බොහොම අනාථයි. කොවිදින් බේත් කරන්නද? එනයි පළමුවම දැනගන්න ඕන හිතට ආබාධයක් ඇති නොවන විදිහට හිත පිළිබඳ කටයුතු කරනකොට හොඳින් තේරුම් අරගෙන සිටින්න. එහෙම නොවිතියොත් ලොකු අමාරුවක් වැටෙනවා. බොහෝ කොටම භාවනා කරන්න ගිහිල්ලා සමහර අයට මේ ආබාධ මානසික ආබාධ හටගන්නේ මේ භාවනා පිළිබඳව හරි ආකාරව තේරුම් ගන්න නැති නිසායි. ඉතින් හොඳින්ම වටහා ගත යුතු මනස සී කල්පනාවේ තෝරා ගත යුතු උතුම් දහමක් තමයි මේ භාවනා පිළිබඳව විස්තරාත්මකව තේරුම් ගැනීම. ඉතින් අපි දැනගන්න ඕනේ මෙවන් භාවනාවක් කරනකොට ආනාපාන සති භාවනාව කියන වචනේ අද බොහොම ප්‍රචලිතයි. බෞද්ධයන් බොහොම ගෞරවයෙන් ඉතාම කැමැත්තෙන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආනාපාන සති භාවනාව විවිධාකාරයෙන් කරගෙන එනවා. සමහර අවස්ථාවල පිම්බීම් හැකිලීම් කියන මාධ්‍යයක් තුළින් එහෙම කරනවා. ආස්වාද ප්‍රස්වාද කරන්නා වූ වායුව මුල් කරගෙන කරනවා. මේ ආකාර නොයෙක් ක්‍රමවලින් සිද්ධ කරනවා. මෙය විවේචනය කරනවා නෙමෙයි මේ යමක් මනාපී තේරුම් ගන්නටයි පළමුව විග්‍රහ කර සිටින්නේ. මේ ආනාපාන කියන වචනේ කියනකොට හුස්ම ගැනීම හුස්ම හැරීම මුල් කරගෙන කරන භාවනාව කියන එක තමයි අද අපි කවුරුත් දන්නේ ආලා තියෙන්නේ. මෙවන් අවස්ථාවකට තේරුම් අරගන්න ඕනේ ආන කියන්නේ මොකද්ද, පාන කියන්නේ මොකද්ද, ඒ කාරණේ හොඳින් තේරුම් අරගන්නත් ඕනේ. අර ගැනීමයි පහ කිරීමයි පෙන්වන භාවනාවක් තමයි ආනාපාන භාවනාව කියන්නේ. ආස්වාද කිරීම සහ පස්වාද කිරීමේ සිද්ධ කරන භාවනාව ආනාපාන භාවනාව කියලා අපි කියනවා. මේදී දැනගන්න ඕනේ මේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ මොකද්ද. මේ ආරිවිනී නැත්නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආස්වාද ප්‍රස්වාද කියන්නේ මොනවද? ඒ වගේම ලෝකේ සාමාන්‍ය වගේ පෙන්වන ආස්වාද ප්‍රස්වාද මොනවද? මෙන්න මේ කාරණේ තේරුම් අරගන්න ඕනේ. අනි යෝගී එහෙම නැත්නම් මේ ශාසනයෙන් බැහැර පිටින්වත් පිරිස් එයා භාවනා කරනවා. හුස්ම ගැනීම හුස්ම හැරීම මුල් කරගත්ත ඒ භාවනා ක්‍රමයේ සිද්ධ කරනවා. අපිත් අද ඒ ක්‍රමයේම සිද්ධ කරනවා. නමුත් අපි දැනගන්න ඕන විශේෂ දෙයක්. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ නිවන් මාර්ගක් වන ආනාපානසති භාවනාව ධර්මානුකූලව නම් බාහිර ශාසනයක නැහැ. ඊ අදහසයි නැත්තේ. ක්‍රියාකලාප එකදී බේන්න පුළුවන්. නමුත් ඒ අදහස නැහැ. එහෙනම් මොකද්ද මේ ආරිවිනී ආනාපාන සති භාවනාව කියන්නේ කියන එක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ වත් කාලයේ තුන් මාසයක් තමන්ගේ ශ්‍රාවකීන්ට ප්‍රකාශ කරනවා. මහණනි, දානේ රැගෙන එන භික්ෂුව ඇරෙන්න මේ කාලය තුළ කවුරුවත් මා හමු වෙන්න එන්න එපා. මේ වගේ උන්වහන්සේ ප්‍රතිඥාවක් දීලා ඒ වත් තුන් මාසයක් තුළ විවේකීව ගත කරනවා. මෙන්න මෙහෙම ගත කරලා ඒ වත් අවසානයේදී භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා, මහණනි, අන්‍ය පරිබ්‍රාජකීන් නැගුවොත් ඔබලගින් බවත් ගෞතමයන් වහන්සේ මේ ඉකුත් වත් කාලයේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා ඒ අයට කියන්ට ආනාපාන සතිය බහුලකට වාසය කළා කියලා එම පිළිතුරක් දෙන්න. ඒ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට අරිය විහාරයේ කියත්, ධම්ම විහාරයේ කියත්, තථාගත විහාරයේ කියත් කියනවා කියලා කියන්නේ. බුදුපියාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් උපදෙස් දුන්නා. මේ වැදගත් දෙයක් තියෙනවා හැඟවුණු පැත්තක්. ඒ ආනාපානසතිය මොකද්ද කියලා අන්‍ය පරිබ්‍රාජකින් ඇහුවොත් ඊට නම් තුනක් කිව්වා. හැබැයි මේ ශාසනයෙන් බැහැර නැති නම් තුනක් තමයි ප්‍රකාශ කළේ. ඊට අරිය විහාරයේ කියාත්, ධම්ම විහාරයේ කියාත්, තථාගත විහාරයේ කියාත් කියනවා කියලා කියන්නේ. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ ආනාපානසතිය නම් අරිය විහාරයේ, ධම්ම විහාරයේ, තථාගත විහාරයේ කියන මෙන්න මේ වචන තුනින් පෙන්නනවා. එහෙනම් ආර්ය කියන්නේ කවුද? මේ ආර්ය ශාසනය නැත්නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයමයි. සාතිය තුළ තියෙන ආර්ය උත්තමයන් මුල් කරගෙන, ආර්ය ගුණය මුල් කරගෙන කියන වචනයක් තමයි ආර්ය විහරණය. ධම්ම කියන්නේ කාටද? මේ සාතිය තුළ ධම්ම කියන බුදු පියාණන් වහන්සේට. සාතන් වහන්සේලා ධම්ම කියන ධම්ම කිව්වේ තේ අර්ථේ. ලෞකික බ්‍රහ්මත්වයේ එකක් මේ ආර්ය මිනිහිට වෙන ලෝකෝත්තර බ්‍රහ්මත්වයේ තමයි නියම බ්‍රහ්මත්වයේ. අන්නේ බ්‍රහ්ම විහරණය තමයි පෙන්වෙන්නේ සාතන් වහන්සේගේ වාසය කරන ආකාරය බ්‍රහ්ම විහාරය. ඒ වගේම තථාගත විහාරයේ කියන තථාගතයන් වහන්සේ කියනවා ලෝතර බුදු පියාණන් වහන්සේට. අරියතුන් වහන්සේ නැත්නම් රාහතන් වහන්සේට තථාගත කියන නම ව්‍යවහාර කරලා දිනනවා. දැන් මෙන්න මේ ආකාරයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ නැත්නම් අරියතුන් වහන්සේගේ යම් විහරණයක් ඇද්ද, වාසය කිරීමක් ඇද්ද, අන්නේ ක්‍රමයක් තථාගත විහාරය කියලා කියනවා. එහෙනම් මේ විහාරයේ තුනම නැහැ, වාසය කිරීම තුනම මේ සම්මා සම්බුද්ධ ශාසනයෙ විතරක් මින් පිටතර තිබිය යුතු නැහැ. තිබෙන්න බැහැ. එන්න අපි හුස්ම ගැනීම ඇරීම මුල් කරගත්ත මේ භාවනාව අන්නේ යෝගී පින්නතුල්ලාගක් තියෙනවා නම් එයා භාවිතා කරනවා නම් ඒකමද අපි ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආනාපාන හතිය කියලා බලන් සීයෙන් හිතලා බලන්න ඕනේ. මේ දෙන්නේ හිතලා බලන්න විදිහටින් දාම තේරුම් ගන්න ඕනේ. කාලයක් වෙලා තිබුණ දාමක් නිසා අද බොහෝ ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. ඒකයි මේ විග්‍රහ කරලා දෙන්නේ. එක අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සීහ සේනාධිපතිට දේශනා කරන දේශනාවක් තියෙනවා. සීහ සූත්‍රය කියන සූත්‍රයක මොකද්ද මේකෙන් පෙන්නන්නේ? යමෙක් මට ආස්වාස වාදී කියා කියනවා නම් කරුණ සහිතව කියන්නේ බවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසීන් ආස්වාසක වූයේ එම උත්තම ආස්වාසී සඳහා දහම් දෙසන්නේ එයි සවුවන හික්මවන්නේ යයි කියනම් මේ සත්‍ය කරුණයි. මෙතෙන්දී වැදගත්යක් පෙන්නනවා. ඇයි ආස්වාසවාදී කියන්නේ මොන හේතුවෙන්ද කියන්නේ? හැබැයි වාදී ගැනීම ඇරීම හේතුවෙන් නෙමෙයි එතන පෙන්නන්නේ. ඊටවල ගැඹුරු දෙයක්. මොකද්ද? චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තම ආස්වාසී. දැන් අපි නිවන ආස්වාස කිරීම පිළිබඳ. ඒ උත්තම ආස්වාසීට දහම් දෙනවා. සව්වන් මේ ආකාරයෙන් ධර්මානුකූලව හික්ම වුණා. මෙන්න මේ හේතුව මුදිරන්නවා. අදිට ආස්වාසවාදී කියනෝ නම් හරි කියලා පෙන්නනවා. මේ වගේ අවස්ථා අපි විමර්ශනය කළ බලන්න ඕනේ. ඒ වගේම අද කවුරුත් නිතර භාවිතා කරන කියන කාලාම සූත්‍රයේ බලපුහම අන්නේ කාලාම සූත්‍රයේ විග්‍රහ වෙනවා වෛර පහක්, බිය පහක් දුරුකල ආර්ය ශ්‍රාවකයා ඉහාත්මේදීම, ඒ කියන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලදීම ආස්වාස හතරක් ලබනවා. චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති කියන මේ පාළි දාවැකියෙන් එහෙම පෙන්නනවා. අන්න අස්සසාස කියන වචනේ තවත් වැදගත් වෙනක් මෙයාගේ විනේ අස්සසාස මොනවද කියලා දැනගන්න. අපි සතෝව අස්සසති, සතෝ පස්සසති ආදී වචෙන් ඔය ආරාපණි සති සූත්‍රය විතර කරනකොට භාවිතා කරනවා. ඒ දහම් වැකිය කියලා දහම් වැකි. එහෙනම් ඊ වැඩි පෙන්නපු ආස්වාදයක් මෙන්න මේ කිව්ව ආස්වාදයක් හොඳට තේරුම් ගන්න ඕනේ. එනම් ආර්ය විනී ආස්වාස වල වෙනසක් තියනවාද නැද්ද කියන එක පෙන්වා දෙන්නයි ධර්මානුකූලව විග්‍රහ කරලා බලමු දෙන්නේ. එනම් මේ කරුණ හතර බලපුවාම ඒ කරුණ හතර තුල තියෙන්නේ පළලවක් තියෙනවා නම්, පින්පව් වල විපාකක් තියෙනවා නම්, යම් කෙනෙක් එහෙම ධර්මයක් දේශනා කරගෙන යනවා නම් යම් පිරිසක් වෛර පහක්, විය පහක් දුරු කරපු නැත්නම් පංච වෛර පංච බය කියන්නේ පංච දුෂ්චර්යය නිසා ලෝකයේ අ르දෙන බය වෛරේ පංච දුෂ්චර්යයෙන් වෙන් වෙලා ඉන්නේ ආර්ය ශ්‍රාවකයාගෙන් එබඳු වෛර පහක් බය පහක් ලෝකේ නැති වෙන්නේ. අන්නේබඳු වන්නාලුවේ ආර්ය ශ්‍රාවකයාගේ යම් සීල ගුණයක් තියෙනවා නම් කාගේවත් කියමනකට ඒක විරක් කරන්න හේතු නැහැ. එහෙනම් පළලවක් තියෙනවා, සින්පව් තියෙනවා කියලා කවුරු හරි එහෙම දේශනාවක් කරනවා නම් එබඳු දේශනාවක් අහලා අමුතුවෙන් අදහස් විරක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම පව් කරන්නේ නැහැ. පව් කරන්නේ නැති පරලොවක ඇති නැති ප්‍රඥාවක් වලක් නෙමෙයි. පින්පව් වල විපාක වෙනවා ආදී වශයෙන් ප්‍රඥාවක් නිසා නෙමෙයි, ඒක වැරදි බව දන්නවා. ඒක දුෂ්චර්යයක් නොකටයුත්තක්. වරදක්. ඒ තමයි මේක කරන්නේ. මෙන්න මේ ආකාර ධම්ම අවබෝධයක් ඇතුවයි මේ පාපය නොකරන්නේ. මේ වෛරේ වෛර ලෝකයන් නොදෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් පළවෙනි ආස්වාදයක් ලැබෙනවා. එයා මොකද මේ දින අක්ෂැතිලක් පැනතුමා. නිවි සැනසීගිය සාන්ත භාවයක් ලැබෙනවා. මෙන්න මේ නිවි සැනසීගිය සාන්ත භාවයක් ඇති වෙනවා නම් මෙන්න මේක තමයි මේ ශාසනයේ ආස්වාදේ. මොනින් තේරුම් අරගන්නවද මේ ආස්වාදේ හරි වැදගත් නිවන මුල් කරගෙන ඇති වෙන සාන්තිය. අන්න ඒක තමයි මේ ශාසනයේ ආස්වාදේ කියන්නේ. සමහර අය ධර්ම දේශනා කරනවා පළවලක් නැහැ පින්පව් නැහැ මේ ආදි වශයෙන්. ඉතින් කාගේවත් බලක් අහලා මේ જાති ආධාරක කතාවක් අහලා මට පව් කරන්න වැඩි කරන්න අවශ්‍යතාවයක් නැහැ. පළවලක් නැපත් එකයි පින්පව් වල පළවලක් නැහැ කියලා ඉතින් එහෙම කරනවා මට ඒක වැන්න දෙයක් නැහැ. මම මේ පාපයක් නොකර ඉන්නේ. ඒක දුච්චයිත්‍යක් අවලක් නොකර ඉන්නත් තමන්ටත් අවලයි ලෝකයටත් අවලයි ඊටයි බඳුන්නාව අවලක් කිරීම කිසිවත් ගැළපෙන්නේ නැහැ සුදුසු නැහැ. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගෙන තමයි ඒ පාපේ නොකර ඉන්නේ. මෙන්න මේ ආකාරයෙන් දෙවෙනි ආස්වාදයක් ලැබෙනවා කියලා කියනවා. පව් කරන කෙනාටයි පව් සිද්ධ වෙන්නේ කියලා මෙහෙමත් අදහසක් කියනවා සමහර අය. ඉතින් එහෙම කියනනම් මට මොකද මම පව් කරන්නේ නැහැනේ. ඒකවල ප්‍රශ්නයක් නෙවෙයි. මට ඒ අහලා ඒ බලහලා අමුතු අධ්‍යාක ඇති කරගන්න අමුතු විදිහේ අදහස් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ පිළිවෙත වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම යමක් වැරදි නිසා වැරදි බව දැකලා දුක්ඛයත් බව දැකලා නොකලීතු බව දැකලා අන්නේ හිතේ මම අත්හැරලා ඉන්නේ. මෙන්න මේ අදහස තියෙන නිසා කරන්නාට පෞද්ගලිකව වෙනවා කිව්වත් කරන්නාට පෞද්ගලිකව වෙන්නේ නැහැ කිව්වත් මට ඇති ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ආකාරයෙන් තුන්වෙනි ආස්වාදයක් ලබනවා. ඒ වගේම පින්පව් දෙකේ ප්‍රශ්නයක් නැහැ. සතර ගමන මේ ස්වභාවයෙන් යනවා මේ ආදී වශයෙන් අදහසක් කියනවනම්. ඉතින් මට ඒක අහලා පව් කරන්න අවශ්‍යතාවයකුත් නැහැ, වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. එහෙනම් මම දැනුත් මතුවටත් සැනසෙල ජීවත් වෙනවා. වරදක් නැතුව ජීවත් වෙනවා ඒක මට සාන්තයි. මෙන්න මේ ආකාර අදහසක් ඇති වෙනවා. මෙන්න මේ අත්‍යසිලස් හැරදුමක් ලබනවා. මෙන්න මේ ආකාරයෙන් ආස්වාද හතරක් ලබනවා කියලා පෙන්වනවා. චත්තාරෝ අසසාදෝ අධිගතෝ හෝති කියලා මේ ආර්ය ශ්‍රාවකයන් මෙන්න මේ බඳු ආස්වාද හතරක් ලබනවා. මෙන්න මේ ආස්වාද පිළිබඳ මේ අදහස හොඳින් තේරුම් අරගෙන විග්‍රහ කරලා බලන්න ඕනේ. මොකද මේ ආරෙවිනි ආස්වාද විශේෂයක්. ඒක හොඳින් තේරුම් අරගන්න ඕනේ. ලෝකයේ හැමදෙනම භාවිතා වෙන ඒ වගේම අන්‍ය පරිත්‍රාජික පිළි අන්‍ය භාවනාන යෝගීන් භාවිතා කරන ප්‍රමේ නෙමෙයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කියන එක පෙන්වන්නටයි මේ රකු ඉදිරිපත් කරන්නේ. ඒ වගේම තේරුම් අරගන්න ඕන තව දෙයක් තියෙනවා. ආස්වාද සූත්‍රයේ පරම ආස්වාද සූත්‍රයේ තවත් සූත්‍ර දෙකක් තියෙනවා. මෙන්න මේ සූත්‍ර වල පෙන්නනවා මොනවද? ස්පර්ශ ආයතන 6 පිළිබඳව උද්‍යංගමේ අත්ංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ. මෙන්න මේ කියන කාරණා පහ පසුසේ දකින්නවා නම් ඥානවන්තව දකින්නවා නම් ඒකල්ලි ආස්වාදයේ පූර්ණේ. මෙන්න තවත් පූර්ණ කරන ආස්වාදයක් ගැන සඳහා වෙනවා. මෙන්න මේ ආස්වාදයේ සඳහා තමයි බුදු පියාණන් වහන්සේ දහම් දෙසුවේ. අන්නේ දහම් දෙසුව නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආස්වාදවාදී කියන්නේ කියන කාරණේ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. කෙනෙක්ට ආස්වාදවාදී කියන අපේ කාරණේ මෙන්න මේකයි. මේ අනුවමට ආස්වාදවාදී කියන්නේ. දැන් මේ කාරණා කීපයක් දෙන්නේ ආස්වාද කියන වචනේ කොයිතරම් දුරට මේ ශාසනයේ කුලක නොවන තවත් වැදගත් පැත්තකට සැලසුමක් මුල් කරගෙන ඉතිේ සැලසුමක් මුල් කරගෙන දේශනා කරලා තියෙනවා කියන කාරණේ පෙන්වන්නටයි. දැන් මෙතෙන්දී අපි දකින්න ඕන වැදගත්ම දෙයක් තමයි මේක කාරණේ. මෙහි තේරුම් අරගන්න ඕනේ ආස්වාද කියන වචනේ නාසයෙන් අදින හුස්මලක් තියෙනවා ආස්වාද කියලා. හිතේ හදගන්න නිවි සැලදී යන නිවන් සුවයටත් කියනවා ආස්වාද. එන ආරෙවිනේ ආස්වාද කියන්නේ වේදකෙන් හිතේ ඇතිවෙන යථාභූතී ලැබීමෙන් ඇතිවෙන හිතේ නිවි සැලසීමක් ඇද්ද කෙලෙස් සංසිඳියාමෙන් ඇතිවෙනා වූ සැනසුමක් ඇද්ද මෙන්න මේක නියම ආස්වාදේ. දැන් අපි දැනගන්න ඕනේ සතියෙන් කරන ආස්වාදේ මේකද කියලා හිතලා බලන්න. එතකොට යථාර්ථයේ තීරි ධර්මාභෝධය ලැබෙන මඟ පෙනී. හන්දාමයන් ආනන්ද සම්බ්බේ සංඛාරා අනාසාතික. ආනන්ද මේ සියලු සංඛාරය ආස්වාද විරහිතයි. එනා ආස්වාද කළ යුත්තේ ආස්වාද කරන්න සුදුසු නැති ඒවා. මොනවද ආස්වාද කරන්න සුදුසු නැති? යමක් යමක් නිසා චන්දරාගයෙන් වැදුනොත් ඒ දේ හේතු කොටගෙන සාගයෙන් දැවිඳ වෙනවා, සාගවිණි හට ගන්නවා. ඒවා කැඩී බිඳී විනාශ වී යනකොට විපරණාමයන්ට පත් වෙන වැඩි වෙනා වූ ධාහේ මුල් කරගෙන දූෂ්‍ය භාවයට පත් වෙනවා. ගැටීමට හේතුකාරක ලබනවා. මෙන්න මේකෙන් දූෂ්‍ය භාවයට පත් වෙලා ද්වේෂ ගිනි වලට පත් වෙනවා. ඇත්ත නැත්ත තෝරා ගන්න බෑ. මේවා ඇලී බැඳීගෙන මුලාවට පත් වෙලා ඒ ගින්නෙන් මිදෙන්න බෑ. මෝහ ගින්නට පත් වෙනවා. මෙන්න මේ ආකාර වන්නා වූ රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි ආදී ගින්නෙන් දැවෙනවා නම් තැවෙනවා නම් අන්නේබඳු දැවෙන්නා වූ තැවෙන්නා වූ දාහයක් ඇති කරන්නා වූ ස්වභාවයක් ඇතනම් මෙන්න මේවා තමයි ආස්වාද ගන්න හොඳ නැත්තේ. නැළම් ප්‍රියයි මනාපයි කියලා දැනසුම් සහගතයි කියලා ගන්න හොඳ නැත්තේ. එහෙනම් කොහොමද ආස්වාද කරන්නේ? අත්හැරීමෙන්, නොවැල්මින්, මිදීමෙන් ලබන්නා නිවන් ශාන්තියක් ඇද්ද? අන්නේ නිවන් ශාන්තිය ආස්වාද කරන්න ඕනේ. එහෙනම් ලෝකේ සංඛාර වශයෙන් ගොඩ නැගින යම් තරමක් ඇද්දී ඇද්ද? පැවැත්ම සඳහා ගොඩ නැගින දී ඇද්ද? ඒ ගොඩ නැගින්දී ඇතුළු කුල ප්‍රියමනාපයෙන් ඇතුළු කුල චන්දරාගයෙන් බැඳීමක් වෙනවා. අන්නේ චන්දරාගයෙන් බැඳුනහම ඇතිවෙන්නේ මහා ගින්නක්. ඒ මුල් කරගෙන යාතිගිනි, ජරාගිනි, ව්‍යාධිගිනි, මරණගිනි ඒ වගේම ඇති වෙනවා. ඒ වගේම නොයි ශෝක පරිදේව දුක් දුමන සපාය ආසාදී ගිනි ඇති වෙනවා. මෙන්න මේ මහා ගින්නෙන් මිදෙන මිදුලි ඇතනම් දාහයෙන් දැවි 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 ඉඳ වුණොත් මෙන්න මේක මහා භයානකයි කියලා දැනගෙන මේවා පාකර දැමිය යුතුයි, පස්සාස කළ යුතුයි. මෙන්න පස්සාස කරන දහම්. එහෙනම් මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධිය යන ඒවා යමකින් නැගෙනවා නම් මෙන්න මේවා මහා ගිනි. එහෙනම් ගිනි ගන්න තේ පාකර දමන්න ඕනේ, පස්සාස කර දමන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය මාර්ගයක් ඇද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ඇද්ද? මෙන්න මේක ආස්වාද කරන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ. හැබැයි මෙන්න මේ කියන්නා වූ ක්‍රම දෙක නම් බාහිර ශාසනයක නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තිබෙන ආස්වාදයක් සහ පස්වාදයක් විග්‍රහ කරලා දුන්නා වැදගත් ක්‍රමයකින්. නාසයෙන් ගන්න හුස්ම අරගන්න එක, හුස්ම පිට කරන එක, මේක නම් බාහිර ශාසනය තුලක් තියෙනවා. අපි අදාල කරගෙන යනවා. බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නම් මේ ශාසනයෙන් බැහැර නෑ කිව්ව වටිනේ පොඩ්ඩක් හිතලා බලන්න. එහි විශේෂය මොකද්ද කියලා හිතලා බලන්න. ආනාපාන සතිය භාවනාව පිළිබඳව දැනගන්නකොට තවත් දැනගත යුතු විශේෂ දෙයක් තියෙනවා. විතර ආනාපාන සතිය යුතු වාසය කරනවා නම් අන්නේක බොහොම වැදගත්. එහෙනම් මොකද්ද මේ කරන ආනාපාන සති භාවනාව? කොහොමද තේරුම් අරගන්න ඕනේ ඒ භාවනාව කොහොමද කියන එක? මෙන්න මෙතෙන්දි වටහා ගැටින් මේ මොකද්ද? අරගත යුතු දහමයි, පහකල යුතු දහමයි කොබද්ද කියලා හොඳින් තේරුම් අරගන්න ඕනේ. බුදුපියාණන් වහන්සේ අම්බලට්ටික රාහුලෝවාද සූත්‍රය කියන සූත්‍රයේදී සාහුල හාමුදුරුවන්ට දේශනා කරනවා ඉතාම වැදගත් දහමක්. මොකද්ද මේ පෙන්නන්නේ? බුදුපියාණන් වහන්සේ ඒ සූත්‍රය එක්තැනකදී අහනවා සාහුල හාමුදුරුවන්ගෙන්. සාහුල කැඩපත නැන්නම් මේ මුහුණ බලන කණ්ණාඩි පාවිච්චි කරන්නේ මොකටද? ස්වාමීනි මුහුණ බලන්න. මුහුණ බලන්නේ මොනවාරි අඩුපාඩුවක් තියෙනවද, කැඩලක් තියෙනවද, කුණක් ගෑවිලා තියෙනවද, මේ ආදී වශයෙන් මුහුණේ තියෙන අඩුපාඩුවක් හොයන්න බලන්න තමයි අන්නේ ආකාරයෙන් ඒ කණ්ණාඩි අරන් බලන්නේ. සවුල මෙන්න මේවන් තම තමන් කරන, කියන, හිතන දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න ඕනේ. ඒවැයි යම් කිසි අඩුවක් තියෙනවද? රාගයට, ද්වේෂයට, මෝහයට වැඩෙන හිතිවිල්ල මේ හිතන්නේ, එහෙම කතාද මේ කියන්නේ, එහෙම ක්‍රියාද මේ කරන්නේ කියලා මනසින් ඉන්න. මෙන්න මෙහෙම ඉන්නකොට හොඳට පෙනී මම කරන වැඩක් ඇත්නම් ඒ කරන වැඩි මට අවැඩද, ලෝකයාට අවැඩද, මටත් ලෝකයාටත් දෙපසටම අවැඩද? එහෙනම් මේ නොකළ යුතුයි, ඒවත් කළ යුතුයි. මනාසිහියෙන් ඉඳලා එකෙහි ලැජ්ජාවෙන්ද එබඳු කටයුතු පිළිබඳ බියවිආයවත් පරින්ද හොඳින් මේ ටික අවධානයෙන් ඉන්න, විමස විමසා කටයුතු කරන්න. මේක ක්‍රමයක්. ඒ වගේම තමන් කටෙන් වදනයක් පිට කරනකොට ඒ පිට කරන වදනේ මට අවැඩද, ලෝකයට අවැඩද? එහෙනම් මේ දුච්චට්ටියක් නොකළ යුත්තා, නොකිය යුත්තා. එහෙනම් මම එබඳු වන්නා වූ වචන කියන්නේ නැහැ. මෙහෙම ඉක්මෙන්ද? ඒ වගේම හිතෙන් හිතවිල්ලක් හිතනකොට ඒක මට අවැඩ එකක්ද? කොහොමද අවැඩද හොයන්නේ? සාමීර ද්වේෂයට, මෝහයට වති වෙලා සතර පැවැත්මට දාහය ඇති කරන්නා වූ සංසාර ගමනට හේතු වෙනවා නම් ඒකෙන් ඉවත් වෙන්න ඕනේ. ඒව අත්හරින්න ඕනේ. හේතු වෙන කාරණා දකින්න ඕනේ. පරිස්සම උපන්න මෙන්න මෙහෙම දැකලා ඒවා පහ කර දමන්න වෙලෙම. ඒ වගේම තමන්ට වැඩදායකද ලෝකයේ වැඩදායකද යහපතට හේතු වෙනවද? ඒ බඳු පිටින් ඉඳලා හිතන්න ඒවා වර්ධනය කරගන්න. එහෙනම් තමන්ට අවැළ වෙන අසාධාරණයක් වෙන නැත්නම් තමන්ටත් නරකක් වෙන ලෝකයාටත් අවැළක් අසාධාරණයක් වෙන නරකක් වෙන හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නැත්නම් තමා වනාහේ තමන්ගේ හිතවිලි ක්‍රියා ක්‍රියාත්මක වෙන විලා බලා ඉඳලා මනාතියෙන් ඉති නඩුපාඩු හොයාගෙන ඉවත් ආරින්න මගත් ලෝකයාට යහපතක් වෙනවා කියලා දැනගත්තා නම් නැත්නම් ආගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත නිවන් දෙහිතු වෙන දෙයක් බව දැනගත්තා නම් මනාතියෙන් ඇතුළු කරලා ඒව බොහොම හොඳයි ඒව කරන්න මෙන්න මේ ක්‍රමයේ ගෙනියන්න සාහුල අතීතයේ යම් ශ්‍රමණකෙනෙක් මේ හිතවිලි ක්‍රියාවයන් කියන තමන්ගේ ඒ ආකාරයන් පූර්ණ කරගත්තා නම් සුද්ධ කරගත්තා නම් සුද්ධ පවිත්‍ර කරගත්තා නම් ওই ක්‍රමයෙන්මයි මතු අනාගතයේ යම්කිසි ශ්‍රමණකෙනෙක් ශ්‍රමණ ධර්මයේදී පූර්ණ කරනවා නම් ওই ක්‍රමයෙන්මයි දැන් මේ වර්තමානයේ යම්කිසි ශ්‍රමණ ධර්මයේ පූර්ණ කරනවා ওই ක්‍රමයෙන්මයි එහෙනම් මේ ශ්‍රමණ ධර්මයේ පූර්ණ කරනවා කියන්නේ නිවීමට සැනසීමට නිවන් සාන්තිය උදා කරගන්න කල යුතු මඟක් ඇද්ද වැඩක් ඇද්ද හිතවිලි ක්‍රියාවයන් සකස් කරගන්න ආකාරය කොහොමයි ඒ තුලින් තමයි නිවන ලැබෙන්නේ සාන්තිය උදා වෙන්නේ එහෙනම් මෙන්න මේ කාරණයෙන් පළමුවම ජීවිතය හැර ගහ ගන්නා වූ ආකාරය තේරුම් ගන්න ඕනේ මේක මේ අත්හැරලා නිවන් දකින්න ක්‍රමයක් නෑ කියලා තේරුම් ගන්න ඕනේ නිවන් මඟ තියෙන ඔය තුලයි එහෙනම් හොඳින් තේරුම් අරගන්න මේ භාවනාවට පරිසලිය හදා ගන්න හැටි භාවනාවක් හටක් කර ගැනීමට මූලාරම්භය උල්ලා ගන්න හැටි මේ පෙන්නන්නේ හොඳින් මේ ආකාරයෙන් පළමුව තේරුම් අරගන්න අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු අපි ඉදිරි තව විතර කරලා තියෙන මේ භාවනාව ගැන දැනගන්න සෑම් සිද්ධ දෙනාට යහපතක් වේවා